Vamos chamar Dr. Ali.
É o quê?
Mata da Rupanaya Gana na minha mata da Poli Prasnia Sino Tama Nirodaya Gana. Eke de Ara Yankinti Samde Daman Sabantang Niroda Daman Kinatana Nirodai. Api Hata Venamanati Nirodai. Kina Dekama Eke.
ඒක තේරුම් ගන්න තමයි මේ තෙරුවන් සරණයි මේ ඒ බුදු කෙනෙක් පෙන්නන අදහස ගත්තොත් තමයි ඒවා තේරුම් ගන්න පුළුවන්. දැන් අපි රූපය අපට හම්බ වුණාට ආර්ශාවකයා ඒක රුප්පණයක් කියලා දකිනවා. ඒක රුප්පණය කියනකොට රූපය හම්බ වෙන්න බෑ. එතකොට රූපයක නිරෝධය කතා කරනවා නම් දැන් පෘථග්ජනයා කතා කරන්නේ ඒ ලෝකෙට අයිති රූපයක් ගැන. අර ශ්‍රාවක රූපය ගැන මෙනෙහි කරන්නේ ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. එතකොටයි ওই නිරෝධය කියන එක තේරුම් ගන්න පුළුවන්. නිරෝධය විතර නෙමෙයි මහේශ්වරලා කිව්වා වගේ දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගයයි එකට අවබෝධ වෙන්නේ. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට මේ නිරෝධය කියන එක මෙහෙම තේරුම් ගන්න. ඒකට දැන් අපිට හම්බ වෙන රූපෙන් අපිට නිරෝධය තේරුම් ගන්න බෑ. මොකද අපි රැවටිලා ඉන්නවා කියලා දන්නේ නැහැනේ. ඒ නිසා තමයි මේක උපමාවකින් හිතා ගන්න කියන්නේ. ඔව් ඒකට අපි දැන් අර බල්ලා වතුරට ඉදිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ. එයාට බල්ලෙක්ගේ රූපයක් හම්බ වෙලා. එයාගේ මානසිකත්වෙට. නේද? දැන් එතෙන්ට දාන්න ඔය බුදුහාමුදුරුවෝ කියපු එක දැන් අපි බල්ලට කියනවා. ඔයාට රූපයක් හම්බ වුණාට ඔතන තියෙන්නේ රුප්පණයක් කියලා. රුප්පණයකටයි ඔය රූපේ කියලා තියෙන්නේ. හරි. එතකොට දැන් එයා ඇත්ත නොදන්නකමට බල්ලෙක්ගේ ශරීරය බාර ගන්න තාක්කල් ඒක තමයි රූප උපාදානස්කන්ධය. ඒක පැහැදිලිනේ. බල්ලාගේ මානසිකත්වයට රූප උපාදානස්කන්ධය. ඒක තමයි දුක කියන්නේ. ඒකත්
පැහැදිලිනේ.
එතකොට ඒ දුක ඇති වෙන්නේ කොහොමද? මේ රුප්පණය කියලා නොදන්නකමට රූපයක් බාර ගැනීම. නොදන්නකම. නොදන්නකම කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම කියන්නේ අවිද්‍යාව. ඒකට අවිද්‍යාව තමයි සමුදය. අවිද්‍යාව තියෙනකන් එයාට රූපය තියෙනවා. මේකේ ඇත්ත දැනගත්තොත් එතන තියෙන රූපණ ස්වභාවයක් කියන එක දැනගත්තොත් එහෙම එයාට කවදාවත් රූපයක් හම්බ වෙන්නේ නැහැනේ. රූපයක් උපදින්නෙත් නැහැනේ. අපේ මත්තම මේ උපමාව ඉදි වතුරේ බල්ලෙක් කියන එක අපට උපදින්නේම
නැහෙනේ.
අන්න ඒ නොහට ගද්දව තමයි නිරෝධය කියන්නේ. අනුත්පාද බව. හරි.
එතකොට ඔන්න ડોક્ટર අවි දැන් කිංචි සමුදේ ධම්මං කියන්නේ එතන සමුදේ වෙන්නේ අපි බල්ලා වතුරේ බල්ලෙක් කියලා ගත්තොත් තමයි. එහෙම
ඔව් ඒ සමුදය වුණ බල්ලා කියන ධර්මය දැන් පේනවා නේද නිරෝධ ධර්මයක් කියලා. අපි නොදන්න කමටයි උපද්දලා තියෙන්නේ. කියන්නේ බල්ලා නොදන්න කමටයි රූපේ ඉපැද්දුවේ. ඇත්ත තත්ත්වය මොකද්ද? නිරෝධ ධර්මයක්.
ධර්මයක්.
එතකොට ඒක සමුදය වුණාට ඒක නිරෝධ ධර්මයක් කියලා නුවණට පේනවා. එතකොට යංකේංචි සමුදය ධම්මං ඒ සමුදය වුණ ධර්මය නිරෝධ ධර්මයක්. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඕක විතරක් නෙමෙයි අපට හම්බ වෙන ඔක්කොම රූප අපේ ශරීරෙත් ඇතුළුව. හරි. ඒවා සබ්බන්තම් මේ සියල්ල නිරෝධ ධර්ම. කියන්නේ අපිට මේ ආයතන හය හින්දා රූපයක් හම්බ වුණා නම් ඒවා සේරම ඇත්ත තත්ත්වේ නිරෝධ ධර්ම. මොකක්ද නිරෝධ ධර්ම කියන්නේ?
හටගෙනම
නැහැ. අපේ මෝඩකමට ආයතන මුලාව තමයි අපට රූපයක් කියලා හම්බ වෙන්නේ. හරි.
පැහැදිලි.
ඔව්.
බොහොම
ඒකයි. ඒ අපිට ඕවා තේරෙන්නේ නැත්තේ මේ රුප්පණය කියන අදහස අපේ තේරුමකට දාගෙන මිසක් මේ බුදු කෙනෙක් දෙන්නන්න හදන ලෝකයෙන් එතර වෙන පැත්ත කියන එක තේරුම් අරන්නේ. ඔව්. ඒතර මේ ලෝකයා රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ රුප්පණයකටයි කියලා බුදු කෙනෙක් පෙන්නනවා. ඒක බුදු කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. රුප්පතීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති. එතකොට ඒ මොනවයින්ද රුප්පණය කියන එක අපිට උදාහරණ දීලා තියෙන්නේ ඇත්තටම අපේ ශරීරය රුප්පණය වෙන හැටි. සීතලෙන් උෂ්ණෙන් කුසගින්නෙන් පිපාසෙන් ඔය වගේ දේවල් වලින් ඔන්න ඒවයින් රුප්පණය වෙලා කියලා පෙන්නනවා. මේවයින් රුප්පණය වෙලා. දැන් අපිට කුසගින්නක් දැනෙනකොට ශරීරයේ රුප්පණය වෙනවා කියනවා. එතකොට තේරුම් ගන්න ඕන මේ තියෙන ශරීරයකට සිද්ධ වෙන දෙයක්ද. දැන් අපි හිතන්නේ මේ ශරීරේ තියෙනවා, ඒ තියෙන ශරීරයට තමයි බඩගිනි උනේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා බඩගින්නෙන් රුප්පණයක් වෙලා කියලා. දැන් ඒ බල්ලගේ උපමාවට දාලා බලන්න. ඒ බල්ලා වතුරට ඉබෙනකොට බල්ලෙක් රුප්පණය වුණා. එයා රුප්පණය කියලා දැක්කේ නැත්නම් බාරගන්නේ ඉන්න බල්ලෙක් තමයි පෙනුනේ. ඒකට මේ වෙලාවේ බල්ලෙක් පේනවා කියනකොට එයා තේින අදහස තමයි එයාට නිකන්වත් වෙනවද මං ඔය බලන වෙලාවට ඕක හටගත්තා කියලා ඉපදුනා කියලා. නෑ. මම බලන්න කලිනුත් මොයි ඉඳලා තියෙනවා. එතකොට මේ තියෙන බල්ලෙක්ව දැන් බලපු හින්දා පෙනුණා. ඉන්න බල්ලෙක්ව දැන් බලපු හින්දා පෙනුණා කියන තැනටනේ ආයන්. ඒ වගේ තමයි දැන් මේ අපිට මේ බඩගින්න දැනෙනකොටම ශරීරයේ සිහි වෙනකොට අපිට හිතෙන්නේ මෙච්චර වෙලා තියෙන ශරීරෙට බඩගිනි වෙලා කියලා. අපිට පේන්නේ මේ රුප්පණයකින් ශරීරය මතුණා. ඒක ඊට කලින් තිබුණ කතාවක් කොහෙත්ම කියන්න බෑ. ඊට කලින් විතර නෙමෙයි මේ මොහොතේ රුප්පණයක් මිසක් රූපයක් නෙවෙයි ඔය. දැන් ඒ වතුරේ බල්ලා බලන මොහොතේ රූපයක් නෙවෙයිනේ. ඒක තේරුම් ගත්තොත් ඊට කලින් තිබුණ රූපයක් කියන එකට කොහෙත්ම යන්නේ නැහැ. ඒකයි මේ පච්චුප්පන්නස්ස රූපේ. පච්චුප්පන්නස්ස රූපේසු මේ පච්චුප්පන්න වූ රූපයෙහි කලකිරෙනවා. මේ ඇත්ත දකින්නකොට. ඔය දැන් නිරෝධ ධර්මයන්නේ සුප්පණයක් නේ. මෝඩකම මත රූපයක් කරගෙන තියෙනවා. විද්‍යාව මත රූපයක් කරගෙන තියෙනවා. එහෙම දකින්නකොට කලකිරෙනවා නේද? ඒක තමයි නිබ්බිදාව. කලකිරෙනවා පැලෙන්නේ නැහැ. විරාගය. නිබ්බිදාව එනකොට විරාගය. එහෙම කෙනා මේ රූපයෙන් ඈතර වීම පිණිස නැත්තම් රූප නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් වෙනවා. එයා තමයි ආර්ය ශ්‍රාවකය වෙන්නේ. කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දැන් මේ පච්චුප්පන්න වූ රූපේ දැන් මාව කාදමනවා නේද? විඤ්ඤාණයටපත් කරනවා නේද? ඒකට කලකිරෙනවා. කලකිරෙනකොට නොයලෙනවා. නොයලෙනකොට නිරෝධය පිණිස පිළිපන්නා වෙනවා. මේක වෙන්න නම් දහම අහලා දැකපු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. වෙන කෙනෙකුට බෑ. මොකද ඔය දහම ඇහිලා නැත්නම් මොකද්ද බලන්නේ? රූපේ අපිට රූපයක් හම්බ වුණහම ඒ රූපෙට වෙන දේවල් ටික තමයි බලන්නේ. මේ රූපේ වෙනස් වෙනවා කියලා බයයි, මේ රූපේ ඇති වෙනවා නැති වෙනවා කියලා බලයි, මේ රූපේ හින්දා අනාගතේ දුකක් වෙනවා කියලා බලයි. ඒවල ඔකටයිති දේවල් මිසක් රූපේ ගැන කලකිරෙන්නවත් නොඇලෙන්නවත් රූපෙන් එතර වෙන්නවත් මාර්ගය නෙවෙයි. ඒකට බුදු කෙනෙක් පෙන්වන්නේ මේ නිබ්බිදාවට විරාගයට නිරෝධයට පැමිණෙන්න පුළුවන් දහමක්. ඒ දහම ඇහුනොත් සද්ධර්ම ශ්‍රවණය ඒකේ විදිහට මෙනෙහි කරනකොට යෝනිසෝ මනසිකාර්ය අන්න ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. ඒ කියන්නේ මේ ඈතර වෙන මාර්ගය කියන එක. එතකොට පැහැදිලි ඇති මේ දහම ඇහුන් නැත්නම් ඔතෙන්ට එනවා කියලා හිතන්නවත් බැහැ. විදර්ශනය කියලා මොකක් හරි කරනවා ලෝකෙට අයිති දෙයක්. තියෙන රූපෙට සිද්ධ වෙන දෙයක්. එතකොට නිරෝධය කියන එක තේරෙන්නේ නැහැ. එතකොට කරන්න හදන්නේ මේ තියෙන රූපෙන් දුකක් නම් ওই රූපේ හොම තියෙද්දි එක්ක අපි කොහාට හරි යනවා. එහෙම නැත්නම් රූපේ විනාශ කරලා දානවා. ওই දෙකම ලෝකෙට අයිති දේවල්. ඒ රූපය මොකද්ද කියලා පිරිසිඳ දැක්කෙත් නැහැ. ඒකේ සමුදය දැක්කෙත් නැහැ. ඒවා දැක්කේ නැත්නම් කොහොමත් නිරෝධය දකින්නේ නැහැ. ඒ තුන දකින්නේ නැති කෙනාට මාර්ගය උපදින්නේ නැහැ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳටම පැහැදිලි ડોක්ටර් ආවි.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොබ්බලගේ මාස්ටර්යා. මේ
තෙරුවන් සරණයි.
ඔව් මේ දැන් ඔය අපි හිතමුකෝ දැන් රූපණෙන් හඳුනගත්ත රූපයක් හම්බෙන්නේ ආයතන වලටනේ. එතකොට ඒක අර ಜಾති වලින් එන්නේ කොබලගේ මාත්‍ය ಜಾති අර ආයතන නම් ප්‍රතිලාභෝ කියන තැන. දැන් ඕකට හේතු බලාගෙන යනකොට මේ හොයාගෙන යනකොට කොබලගේ මාත්‍ය දැන් එක තැනක් එනවනේ දැන් වේදනාවට හේතුව පස්සේ පස්සේට හේතුව ආයතන ආයතන වලට හේතුව නාම රූප. එතකොට දැන් අතන ආයතන හට ගන්න එකනේ අපි හොයාගෙන යන්නේ. එතකොට ආයත් මේ දැන් නාම රූප නිසා ඇතිවන සලායතන එතන ආයතන ඒ ආයතන තියෙන්නේ පහ සලායතන පස්සේ වෙන්න. ඒ දෙකේ මොකද්ද ඔය තියෙන මේ ඒ කියන්නේ දැන් ආයතන වලට හේතුව හොයාගෙන යනකොට ආයෙත් හම්බෙන්නේ ආයතන ටිකක් නේ. එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? තේරුණා දන්නේ මං ආපු එක.
ඔව් ඔය දැන් පටිච්ච සමුප්පාදෙදී විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා ඔය විදිහට නේ තියෙන්නේ.
එහෙමයි.
ඔව් එතකොට දැන් පස්සේට හේතුව කිව්වොත් සලායතන.
සලායතන.
ඔව්. සලායතනට හේතුව කිව්වොත් නාම රූප. නාම රූපෙට හේතුව කිව්වොත් විඥානෙ. ඔකම පොඩ්ඩක් අපහු ආවොත් විඥානෙට හේතුව සංකාර, සංකාරට හේතුව අවිද්‍යාව.
අවිද්‍යාව.
ඔව්. 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 ඒකට මෙතන තීරුම් ගන්න ඕන මේ අවිද්‍යාව තියනකම් සිද්ධ වෙන ක්‍රියාවලිය.
ඔව්
ඒ කියන්නේ දැන් ඔන්න රූපණය රූපය උනා කියන්නේ අවිද්‍යාව යෙදුණානේ.
එහෙමයි.
දැන් වතුරේ බල්ලෙක් හම්බ වුණා කියන්නේ රූපය හම්බ වුණා කියන්නේ දැන් ඔන්න අවිද්‍යාව යෙදිලා රූපේ හටගෙන.
ඔව්.
රූපය හටගත්තා කියනකොට අවිද්‍යාවේ ඉඳන් ඔය පටිච්ච සමුප්පාදේ කියන සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා විතර නෙමෙයි දුක දක්වා සංහා තේරම ඉපදිලා ඉවරයි.
ඔව් ඔව්
ඔය ඔය සිද්ධිය තමයි විස්තර
කරන්නේ.
ඔව් එතකොට ඒකට එකක් හටගෙන ඊළඟ එක වෙනව නෙවෙයි.
ඔව් හරි.
ගල්ලෙක් හම්බ වෙනවා කියනකොටම ආයතන ඉපදිලා
ඉපදෙයි
ඉපදිලා පස්සේ ඉපදිලා නාම රූපේ ඉපදිලා විඥානේ මායාවක් සිද්ධ වෙලා
ඔව්
සංකාරේ සිද්ධ වෙලා විද්‍යාව යෙදිලා ඒ කියන්නේ ඒකමයි ඔය තව විදිහකට අපි එක එක පරියායෙන් දකින්නේ.
දකින්නේ
නෑ අපිට අවිද්‍යාව කියන එක පේන්නේ නෑනේ.
නෑනේ
අපිට රූපය හම්බ වුණ නිසායි නුවණ තියෙන කෙනා දන්නේ අවිද්‍යාව යෙදිලා කියලා.
ඔව් ඔව්
දැන් ඒ කියන්නේ බල්ලාට අපන බල්ලෙක් හිටියට මොකද්ද ඕකේ වැරද්ද කියලා නෙවුට හිතන්නේ.
ඔව් ඔව්
දැන් අපිට මගේ ශරීරේ දැන් මේ වෙලාවේ වාඩි වෙලා තියෙනවා. ඉතින් ඕකේ මොකද්ද ඉරියව්වට සිහින වන පිහිටියා කියලා නෙ
හිතෙන්නේ.
ඔව් ඔව් එතන අවිද්‍යාව තියෙන බව අපිට පේන්නේ නැහැ. මේ ධර්ම ඇහුන් නැත්තම් පේන්නේ නැහැ.
ඔව් ඔව් එතකොට කොක්ලගේ මාතේ මට අර නිකන් හැංගුමේ දැන් මේ නාම රූප පත්‍ය සලායතන කියන ඒ සලායතනයි අර ජාතිවලදී ආයතනාන ප්‍රතිලාභෝ කියන එකයි එකම විදියට එකක් කියලායි මට තේරුනේ. ඒක හරිද? එතන
ඔව් ඒක එකමයි. ඔක දෙකක් නෙවෙයි.
ආ එහෙනම් හරි. ඔව් එහෙම තමයි මට.
ආ එකයි වාස්තවේ දැන් මේ රූපේ හම්බ වෙනකොට ඔක්කොම තියෙනවා අතන.
තියෙනවා. ඔව් 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 ඔව්.
ඒක හැබැයි දැන් බලන කෙනාට ගෝචර වෙන්නේ අතන. සමහර කෙනෙකුට තණ්හාව වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වේදනාව වෙන්න පුළුවන්.
ඔව්
ඔව්. ඒ සිද්ධිය ඕන තැනකින් මේ ඇත්ත දැකීමේ හැකියාව තියෙනවා. ඒක තමයි මේ බුදුදහමේ තියෙන මේ වටිනකම. එක එක සූත්‍රවල එක එක පරියාය පෙන්නනවා.
පෙන්නනවා.
දැන් වේදනාව පිළිසිඳ දකින්න කෙනාටත් මේ මේ සතර ඥානෙ ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්.
පුළුවන්. ඔව්.
නැත්නම් පස්සේ ගැන විතරක් හොයන කෙනාටත් එතනින් පුළුවන් සතර ඥානෙ ඇති කරගන්න. ඒකයි මේ සම්මා දිට්ඨියට අර ඕන තැනකින් බහින්න පුළුවන්.
පුළුවන්.
එහේ. ඔව්. ඒක ආවොත් ඔය නුවණ එන්න ඕන. මේ හැම එකේම තියෙන්නේ ඕකනේ.
ඔව් ඔව් ඔව්
එතකොට අර සම්මාදිට්ඨි සූත්‍රය හැම හොඳට පැහැදිලි වෙනවා. ඇයි මේ මේ ජාති තුනෙන් සම්මාදිට්ඨිය කිව්වේ? ඇයි අනිත්කෙන් නැත්තේ?
ඔව්
කියලා එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ.
නෑ හරි.
ඔව් මොකද ඒ සිද්ධිය තමයි අතන මේ කියන්නේ මේ මේකේ ඔය දුකයි සමුදයයි කියන එකමනේ රූපයයි මේ රූපේ හටගත්තේ කොහමද කියන එකයි. ඔක දකින්න කෙනා අනිවාර්යෙන් Nirodhaය තේරුම් අරන් තියෙන්න ඕන.
තියෙනවා.
ඔව්. අනුත්පාද දෙයක්මයි මේ හටගත්තේ.
ඔව්.
දැන් එහෙම එනකොට පේනවා මේ අවිද්‍යාව තියන කන්නේ ඔක්කොම.
ඔක්කොම.
ඒ සාවිද්‍යරිවත් පටිච්ච සමුප්පාදේ තියෙන්නේ අවිද්‍යාව තියෙනකම්.
තියෙනවා. ඔව්.
ඔව්. ඒකට අර රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදෙත් නැහැ කියන එකත් පැහැදිලිනේ.
ඔව්.
අවිද්‍යාව දුරු වුණා නම් පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන්න විදිහක් නැහැ.
නෑ.
උපදින්න බෑ. ඒ උපදීම ෂය කළා කියන එකටත් ගැලපෙනවා ඒකට.
ඔව්.
කීනා ජාති. කායේ කළ යුතු සියල්ල කරන. හීම කරන ලදී කතං කරණීය. ඒ ඔක්කොටම ගැලපෙනවනේ ඔය.
ගැලපෙනවා. ඔව්.
ඔව්. දැන් අපි අනිත් පැත්තට පේනවා අපිට රූපයක් හම්බ වෙනවා නම් තාම ලෝකේ.
ලෝකේ.
ඔව්. එතකොට ඒක මඤ්ඤණාවක්. මේක මා මඤ්ඤති වෙනවා ඒක පුද්ගලයා. ඒක තමයි එකෙන් එසර වෙන මාර්ගෙට පැමිණියා කියන්නේ නිරෝධය කරන නිබ්බිදාව විරාගය. නිරෝධය කියන මාර්ගෙට ප්‍රතිපන්නෝ හෝති. කජ්ජනේ සූත්‍රෙදී ඒක පිළිපන්නා වෙනවා. කවුද මේ රූපේ පිරිසිඳ දකින කෙනා? ඒ කියන්නේ රූපේ මේ මාව කා දමනවා කියන. රූපේ දුකයි. කියන එක දකින්න කෙනා මේ මාර්ගෙට මේ
කැමිනෙන්නේ
නැත්තම් ඕකේ ඕකේ අනිත් පැත්ත බලන්නකො මේක ඇහුන් නැත්තම් එතෙන්ට එන්න බෑ
බෑ
බුදුදහම ඇහුන් නැත්තම් මේ බලන්න මේක වචන එක මේ රූපණයටයි රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ කියන එකේ කොච්චර ගැඹුරක් තියෙනවද සුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති ඔත්තන අදහස ගැනීම තුළ ආර්ය දර්ශනයට එනවද නැද්ද කියන එක වෙනස්
වෙනවා.
අපි මෙච්චර කල් හිතන් හිටියේ තියෙන රූපේ වෙනස් වෙනවා විකාරයටපත් වෙනවා. ඕක නිසින්හල තේරුමේ තියෙන්නේ.
ඔව්.
රූපෙට මෙහෙම සිද්ධ වෙනවා කියලා. මේ රූපය කියලා තියෙන රූපණයකට කියන රූපණේමයි රූපය කියන එක නිවේනේ අරන්
තියෙන්නේ.
එතකොට ඒ ලෝකෙට අහු වෙලාද ලෝකෙන් එතර වෙනවද කියන එක එතනින් වෙනස් වෙනවා. ඒ පොඩි අවබෝධයක් තුළ පොඩි වෙනසක්. ඔව් ඔව්.
ඊට පැහැදිලි ස්වාමී බොහොමත් පෙරවන් තරණයි.
පෙරවන් තරණයි.
පෙරවන් තරණයි සර්. පෙරවන් තරණයි අවසරයි.
පෙරවන් තරණයි.
මමයි සර් මට දැන් ඔය ප්‍රශ්නේ රූප ගැන කතා වෙනකොට මට නිකන් මතක් වුණේ සර් දැන් ඔය උතන දැන් ඔය ආයතනයක් හටගන්න හැටිනේ මේ අජත්ත බහිද්ද අර දෙපැත්ත බෙදිලා ආයතනේ හට ගන්න විදිහනේ උතන මේ පෙනුනේ දැන් පෙනීමක් ගත්තාම ඇස රූපේ අර ඒ වගේ. එතකොට දැන් ඊට කලින් අර පැවැත්ම කියන මූල පැවැත්ම අර ස්කන්ධ මට්ටමේදී දැන් අපි ධර්මයේ අහලා තියෙන විදිහට සර් මේ එතනත් දැන් අර හැම වෙලේම මේ මොකක් හරි කියන නිත්‍ය සංඥාවක් තියෙනවනේ. එතකොට එතනත් මේ බාහිරය පැනවිලාමනේ කියලා තමයි මම තේරුම් අරන් තියෙන්නේ. එතකොට දැන් එතනත් අජ්ජත් බහිද්ද කොහොමත් මේ මූල අවස්ථාවේ තියෙනවා. ඊළඟට දැන් ඔය පෙනීමක් ඇසීමක් වගේ වෙනකොට ඒ මට්ටමේදී ආයතන හටගන්න. එතකොට අර සමන්නාහාරය වෙලා ඒ ධර්මයේ කියවෙන විදිහට මේ විඥාණය යොමු වුණොත් ඊට පස්සේ ඇස රූපේ හටගන්නවා. අර ඒ වගේ අනිත් ඔක්කොම ප්‍රත්‍ය වෙලා විද්‍යා සංකාරය ඔක්කොම සමන්නාහාර වෙලා ඒ ඊට පස්සේ ආච්ඡත් බහිද්ද මේ ඇති වෙනවා කියලානේ. එතකොට සර් දැන් කොහොමත් අර මුල් මට්ටමේත් ආච්ඡත් බහිද්ද තියෙනවානේ. ඉතින් අතන හැබැයි ඉතින් ඒක හිතා ගන්න පුළුවන් අර ඒකම තමයි අර මොනව හරි කියන එක රිප්ලේස් වෙනවා ඇහැ රූපයෙන් අර ඒ වගේ කියලා. ඒ වුණාට සර් දැන් අර ප්‍රවැත්ම මට්ටමේම කොහොමත් මේ ඒ මේ ආජත්ත බහිද්ද පැනවිලා ඉවරයි නේද සර්? මට අර එතන මේ දැන් හිතුණා මට එහෙමද කියලා මේ සර්ගෙන් ඒක ටිකක් තව ටිකක් ඒක නිකන් අදහස ගන්න යෝනු උනේ පැහැදිලි කරගන්න. ඒක එහෙමද සර්? දැන් ඒ කියන්නේ ප්‍රවැත්ම මට්ටමේමත් කොහොමත් ආජත්ත බහිද්ද විතරක් නෙමෙයි අර 11 ආකාරයේම ඉදිලා කියලා තමයි මට නිකන් හිතුනේ. එහෙමද සර්? හරි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒක හරි. දැන් ඔය මෙතනින් මෙනෙහි කරගෙන යනකොට ඔය ඒ කියන්නේ මේ අපේ කෝණේ වෙනස් වුණාට පස්සේ තියෙන රූපයක් නෙමෙයි රුප්පණයක්. රුප්පණයකටයි රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ කියලා අන්නේ දකින්න මෙච්චරකල් අපි දැකපු කෝණේ වෙනස් වුණ ගම. අර මෙච්චරකල් රූපය මත තිබුණ ලෝකේ කඩා හැලිලා ඉවරයි. ඒ කියන්නේ රූපය නිරෝධ ඒ කියන්නේ දැන් වන්න වතුරේ බල්ලෙක් කියලා තේරුම් ගත්ත ගමන් ඒ රූපෙට අදාළ දේවල් ටික ඉවරයිනේ. ඒ රූපෙට අදාළ දේවල් තමයි අජ්ජත් බහිත් ඕලාරික සියුම් ඔය 11 ආකාරයි. අතීත අනාගත වර්තමාන චීන ප්‍රනීත දුර ළඟ ඔය 11ම කතා කරන්න පුළුවන් රූපය හම්බ වෙන තාක්. රූපය නිරෝධ ධර්මයක් වුණ ගමන් ඒ රූපයට අදාළ එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒ සියල්ලම නිරෝධ ධර්ම. ඒකට ඒ රූපය හැදිච්ච ස්කන්ධය කියන එකටවත් තේරුමක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකටත් තේරුමක් නැහැ. ඒවත් මඤ්ඤණා ගොඩක් කියලා හොඳටම පැහැදිලි වෙනවා. දැන් බල්ලා මඤ්ඤණාවක් නම් බල්ලා හැදුන පඨවියක් මඤ්ඤණාවක්. ඒත් මේ රූපණය නිරෝධ ධර්මය කියන එක අනුත්පාද බව නොහටගත් එකක්මයි. නිරෝධ ධර්මයක්මයි කියලා ඒ ඥානෙට එනකොට 11 ආකාරෙම පිහිටන්නේ නැහැ. හැබැයි දැන් ඔන්න එයා රූපයෙන් එතර වෙන එහෙම නැත්නම් ඒ නිරෝධ මාර්ගයට පිළිපන්නා වෙනවා. රූපේ නිබ්බිදාව විරාගය නිරෝධය පටිපන්නෝ හෝති. නිරෝධය සඳහා පිළිපන්නා. පිළිපන්නේ කොහමද? අන්න දැන් අර දකින කෝණේ වෙනස් වුණා සම්මාදිට්ඨියත් එක්ක. ඒකට මේ 11 ආකාරෙම පිහිටියේ අවිද්‍යාව මත. අජ්ජත් බහිද්ද කතාව සේරම පිහිටි අවිද්‍යාව මත. ඊළඟට දැන් ඔක අපි වචනෙන් අහුවහම අපිට හිතෙන්නේ අරුප්පණය කියලා ස්වභාවයක් තියෙනවා මේ රූපයක් ගත්ත එකයි වැරද්ද කියලා. ඒ තාම අපේ කෝණයට ගලපනවා මිසක්. ඒ හරි න්‍යාය අවබෝධ කළා නෙමෙයි. දැන් අපි හරි කැමති අපි ඉන්න දෘෂ්ටිය කඩන්න තව එකක් අල්ලගන්න. දැන් මොකද වෙන්නේ? රුප්පණය කියන එක දෙයක් කරගෙන. ආ රුප්පණය කියන එක කොහොමද තවතිනවනේ? රූපේ විතරයි ඉන්නේ නැත්තේ. මේ කියන තැනට යන්න හදනවා. ඒකයි මං කිව්වේ අර දැන් ඕක මුලින්ම ඇහෙනකොට වෙන්නේ රූපය නෙමෙයි රුප්පණය කියලා අලුත් වචනයක් දාගන්නවා. අපිට තේරෙන්නේ නැහැ මේ අලුත් වචනේ දැම්මෙත් අපේ අදහස රූපය කියන එකට කියලා. දැන් ඒ අපේ මේ බලන කෝණේ වෙනස් වුනේ නැත්නම් අපිට වෙන්නේ අර වචනේ වෙනස් කරන එක විතරයි. දැක්ම දැක්ම කියන්නේ මොනවා හරි දෙයක් තියනවා කියන එක එහෙම්මම ඉන්නවා. දැන් අපේ මොනවා හරි තියෙන දේ එකමත් තමක් ඇදුනට තව දෙයක් ඉතුරු වෙනවා. ඒක දැන් මෙහෙම හිතන්න. දැන් අපිට මුලින්ම ශරීරේ හම්බ වෙනකොට මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඔය ශරීරේ කියලා තියෙන්නේ කෙස්ලොම් නියදත් එහෙම දෙතිස් කුණුප් එකට කියලා. ඕක මෙනෙහි කරනකොට අපි කොතෙන්ට දෙන්නේ? ශරීරේ කියලා එකක් නැහැ, දෙතිස් කුණුපයක් තියෙන්නේ කියන තැනට. ඒ ශරීරෙන් මිදෙන්න අපි දෙතිස් කුණුපය අල්ලගන්නවා. ඊළඟට දෙතිස් කුණුපයෙන් මිදෙන්න සතර මහා ධාතුව. ආ සතර මහා ධාතුව තියෙන තැනකනේ දෙතිස් කුණුපයක් පනවගෙන තියෙන්නේ. දෙතිස් කුණුපේ පනවපු එක වැරදි. හැබැයි අපි දැන් සතර මහා ධාතුව අල්ලගෙන. සතර මහා ධාතුව කියලා ස්වභාවයක් තියෙනවා. බලන්න ඔතන සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම අපි රූපයට දාපු වචන වෙනස් වුන එක විතරයි. මුලින් ශරීරය කිව්වා, ඊළඟට දෙතිස් කුණුපෙ කිව්වා, ඊළඟට සතර මහා ධාතුව කිව්වා. ඒ කොච්චර කිව්වත් දැන් වචන වෙනස් වුණාට අපේ අදහස වෙනස් වෙලා නැහැ. මොකක්ද අදහස? අය මේ කියන්නේ අජත්ත බහිද්ද. සතර මහා ධාතුව අතන තියෙනවා, මම මෙතන ඉන්නවා. දැන් ඔය විදර්ශනා කරනවා කියලා භාවනා කරනවා කියලා බලන්න, මේ භාවනා කර කර සිටියට මේ දකින කෝණේ කිසිම වෙනසක් වෙලා නැහැ. අර මුලින් රූපෙට දාපු සංඥා මට්ටමේ වෙනස් වීමක් විතරයි. එතකොට දැන් මේ මට්ටමේදී වුණත් රූපේ නෙමේ රූපණය කියලා අහනකොට ඒ අපිට හිතෙනවා අපි මේ වැඩිපුර දෙයක් දැනගත්තා කියලා. ඒ වුණාට වෙලා තියෙන්නේ තව දැනුමක්, ඉස්සරට වඩා දැනුමක් එකතු කරගත්තා. ඉස්සර නොදන්න දේ දැන් දැනගත්තා කියන තැනට ගිහින් තියෙන්නේ. එහෙම නැතුව මේ ලෝකෙට අයිති දර්ශනේ ලෝකෝත්තර වුණා නෙවෙයි. තේතනයි අපි පරිස්සම් වෙන්න ඕන. දැන් මං කියේ අර සමහරු දැන් රූපේ කියන වචනේ කියන්නේත් නැහැ, රූපණය කියා ඉන්නවා. ඒක නිකන් අර අපි කියන්නේ අර මට අම්මා හම්බ වුණා සතර මහා ධාතුව තියෙන තැනක. ඒකට අම්මා කියන්නේ නැතුව සතර මහා ධාතුව කිව්වා වගේ වැඩක්. අනිවාර්යයි කියලා මේ අවබෝධෙන්නේ. අකින කෝනේ මේක නිරෝධයක්මයි, අනුස්පාද භවමයි. සම්පන්න නිරෝධ ධම්ම. කියන එක හරි ගැඹුරුයි. ඒතර රුප්පණය කියන එකත් නිරෝධ ධර්මයක් කියන තැනක. නැත්තම් අපි යනවා ඒක ස්වභාවිනේ, ඒක ස්වභාව ධර්මනේ, ලෝකේ පවතින ස්වභාවයෙන් නැත්තම් ක්‍රියාවලියක්නේ කියලා ඔය වගේ ඒක දාන්න යනවා. තේරෙනවද? ඒ රුප්පණය කියන තැනත් ඔය කියපු එක හරියේ දකින්න එක. රුප්පණය කියලා හරි දාන්නේ අපි දැන් දෙයක් මොකක් හරි ඔළුවේ තියාගෙනනේ. රූපණය කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ බව නොදන්න කමට රූපයක් අරගෙන. ඔය ධර්මතාවයක් තියෙනවා කියන තැනත් ආපහු මතක තියාගන්න ලෝකෙට අහුවෙලා. ඒත් ඒකත් පටිච්ච සමුප්පන්නයි නිරෝධ ධර්මයක්. ඒකේ දැන් මේ එක එක වචන දෙන්නේ අපි ඒ දකින විදිහේ වෙනසක් වෙන්නේ. ඒකයි දකින කෝණය කියන එක. දැන් ස්වභාව ධර්මයක් තියෙනවා මම නෑ කිව්වත් හරියන්නේ නෑ, තාම ලෝකෙට අහුවෙලා. නැත්තම් සිතන ගතියක් තියෙනවා මම නෑ කිව්වත් ඒත් ලෝකෙට අහුවෙලා. ක්‍රියාවලියක් තියෙනවා, වෙන මොකුත් නෙමෙයිනේ ක්‍රියාවලියන්නේ තියෙන්නේ. අපි හරි ආසයි ඔක අල්ලගන්න. එතනත් ලෝකෙට අහුවෙලා. රුප්පණයන්නේ තියෙන්නේ, රුපියක් නෙවෙයිනේ කියන්නේ. ඒක පිළිගන්න හරි ආසයි අපි. එනහට එතන ලෝකෙට අහු වෙලා. එතකට මේ බුද්ධ දේශනා තමයි. අපි ඊළඟට තරජ කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ එහෙමනේ කියලා තියෙන්නේ රුප්පණය කියලානේ කියලා තියෙන්නේ. ඒක හරියට අර ශරීරය කියපු එකට දෙතිස් කුණුපේ කිව්වා වගේ තමයි. ඒකත් බුදුහාමුදුරුවනේ කියලා තියෙන්නේ. බුද්ධ දේශනාවනේ තියෙන්නේ. දෙතිස් කුණුපෙට සතර මහා ධාතුව කිව්වා වගේ තමයි. ඒ ධාතු මනසික හරි බුද්ධ දේශනා. ඒතකොට ඒක මඤ්ඤණාවක් කියන එකත් බුද්ධ දේශනාව කියන එකට අපි යන්නේ නැහැ. සතවින් පටවිතෝ මඤ්ඤති. සේක පුද්ගලයා මා මඤ්ඤති. රහතන් වහන්සේ න මඤ්ඤති. ඒ රුප්පණයක් මඤ්ඤණාවක්. නැත්තම් නිරෝධ ධර්මයක්. රහතන් වහන්සේට ඔය මඤ්ඤණාව ඉන්න විදිහකුත් නැහැ. මේ රුප්පණයක් කියලා එකක් කතා කරන්න පුළුවන් ද රූපයක් හම්බ වෙන්නේ නැතුව. නැත්නම් විද්‍යාව ගැන කතා කරන්න පුළුවන් ද රූපයක් හම්බ වෙන්නේ නැතුව. තත ඒ සබ්බන්තං නිරෝධ ධම්මං කියන සියල්ලම නිරෝධ ධර්ම. සියල්ලම කිව්වහම එකක්වත් ඉතුරු වෙන්න බෑ. රුප්පණයක්වත් ඉතුරු වෙන්න බෑ තව විදිහට කිව්වා. ඉතුරු වුණොත් නිරෝධ ධර්ම වෙලා නැහැ. ඒකට ඔන්න ඔය දැක්ම එන එකට නේද අර කොණ්ඩඤ්ඤහාමුදුරුවන්ගේ ඒ දැක්ම වෙනස් වුණා. ආ කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කියලා කියන්නේ නේ ධඤ්ඤා කොණ්ඩඤ්ඤ. මේ යංකේංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ල සබ්බන්තං නිරෝධ ධම්ම කියනකොට අපි මේ දැනගන්න ඉගෙන ගන්න හැම එකක්ම නිරෝධ ධර්ම කියන තැනින් ඒක තේරුම් ගන්න එනවා. තෙරුවන් සරණයි.
හොඳමයි සර්, පැහැදිලි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්, මේ ධර්ම දේශනාව අහනකොට කෝණය වෙනස් කරගන්නවා කියන්නේ එතනින් අදහස් කරන්නේ දේශනාව අහනකොට අර මනසට එන සිතිවිලි එනවනේ. මේ මොන හරි වචනයක් කිව්වහම මේක තමයි කියලා අපි දාගන්නවනේ. එන්නේ ඒක බොහෝ දුරට මයිතේ අඩු වුණොත් නේද මේ අපේ කෝණය වෙනස් වෙන්නේ. නැත්තම් අපි දැන් හරි අනුමද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ওই අවිද්‍යාව ඒව කියන එකක්වත් අපි දන්නේ නැහෙනේ. ඒ උනට අපි දන්න ටික උතනට දැම්මහම නේද අපිට අර අරකේන හරියටම අර්ථය වැටහෙන්නේ නැතුව යෝනිසි මනසකාරී කරගන්න බැරි වෙන්නේ. එහෙම නේද සර්? පෙරුවන් සරණයි.
ඔය ඒ කෝණය වෙනස් වෙනවා කියන එකත් දැන් අපි අර රුප්පණය වගේම අල්ලගෙන ඉන්නේ ඈ. දකින්න කෝණේ වෙනස් වෙන්න ඕන. ඒක තියනකදුත් තාම අර විදිහම තමයි. ඉතින් අපි ඒක අර්ථ දක්වන්න යනවා ඊළඟට.
නෑ දැන් සර්ලා, දැන් අපි බුදුරජාණන්ගේ ධර්මදේශනා වචනවල අර්ථය දන්නේ නෑනේ. දැන් ඒකට අපි වුණත් අර ධර්මදේශනා කරනකොට හිතට එනවනේ මේක තමයි කියන්නේ, මේක තමයි කියන්නේ කියලා. එතකොට අපිට අපි ඒ දන්න එක පස්සේ යන නිසා අර අර්ථය වැටහෙන්නේ නැතිව යනවා නේද කියලා හිතෙනවා මේ. ඒකයි
තේරුම් ගන්න. ඒක හරි. මේ කියන්නේ මේකයි කියලා අපි දාගෙන ඉවරයි. දැන් රුප්පණය කියන්නේ මේකයි කියලා අපි එකක් දාගෙන තමයි මේක හොයන්න යන්නේ. කෝණය වෙනස් වෙනවා කියන්නේ මේකයි කියලා හිතාගෙන තමයි ඒක හොයන්න යන්නේ. ඒ කියන්නේ අපි දන්න දේ බුද්ධ දේශනාව නෙමෙයි මේ. දැන් අනවදස්සියාමුදුරුව හරි මම හරි මේ බුදුහාමුදුරුවන්ගේ කියපු විදිහ කියනවා කියනකොට කෝණයක් දාගෙන. ඒක අපිට පේන්නේ නැහැ. මේක හරි සියුම් කියන්නේ ඒකයි. දෙවිය අපේ මොකකට හරි ගැළපෙනවනම් එතන මම ඉන්නවනේ. ඒ මං හිතන විදිහ හරි කියන එකනේ තව විදිහට කියන්නේ. ඒ කියන්නේ මම මෙච්චර කල් දැනගෙන හිටිය එක වැරදි කියන එකත් ඒ මම මටම එන අදහසක්නේ. අරක තමයි හරි කියන එක. ඉතින් මේකේ ඒකයි මම කියන්නේ අර රුප්පණය කියන ගතිය කොච්චර සියුම් වුණා. ඒ ගතියවත් ඉතුරු වෙනවා කියන්නේ ආපහු ලෝකෙම තමයි. හරි කෝණේ වැරදි කෝණේ කියලා කතා කරන්න පුළුවන් වෙන තරමත් ලෝකය. මේක වෙන කතා කරන්න විදිහක් නැහැ. මොනවද කරන්නද ඉතින්? අපිට මොනව හරි වචන වලින් පෙන්නන්න වෙනවා. ඔය කියන එක නෙවෙයි මේ කියන්නේ. කියන එක. ඉතින් ඒකට සැරින් සැරේ එක එක වචන දානවා. ඒක අපි කවදා හරි මේ කිසිම දෙයක් දාන්නම බැහැ. යෙදෙන්නෙම නැහැ. අදාළම නැහැ. කියනකොට තමයි නිරෝධ ධම්ම කියන එක වෙන්නේ. අනුස්පාද බව. එතෙන්ට එනකන් අය දැන් ඕනම තැනකින් මේක තේරුම් ගන්න පුළුවන් කියලා රිස්සෙල්ලත් කිව්වේ ඒකයි. ඔකට නාම රූපේ කිව්වත් එකයි, විඥානේ කිව්වත් එකයි, සංඛාරේ කිව්වත් එකයි. මේ තමන් මොකක් හරි අදහසක් නේ දාගන්නේ ඕක කියනකොටම. මේ කියන්නේ මේකයි කියලා. අන්න ඒ අදහස දාගන්න බැරි වුණ දවසට. මේකත් නිරෝධ ධර්මය. අන්න එදාට තේරෙයි මේ කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මොන විදිහට කිව්වත් ඕකට අවචනකින් විස්තර කරන්නනේ හදන්නේ. ඔය කියන්නේ මේකද කියලා. එහෙම විස්තර කරන්න බෑ. නිරෝධ ධර්ම, අනුත්පාද ධර්මේ කොහොමද මොනවයින්ද විස්තර කරන්නේ? අනුත්පාද ධර්මය කියලා එකක් නැහැ. අපි අනුත්පාද ධර්මයට මොකක් හරි දාගන්නවා. අනුත්පාද කියන්නේ හටගෙන නැහැ කියන එකනේ. එතන මොකද්ද හටගත්තේ නැහැ කියන එක කතා කරන්න යන තාක්කල් අපි ලෝකෙට ආවෙලා. ඒකට හත නොගත්ත ස්වභාවය කොහොමද කියලා කතා කරන්න යන තාක්කල් ආයේ ලෝකෙට ආවෙලා. ඒකයි නිවනත් මඤ්ඤණාවක් වෙනවා කියන එක මූලපරියය සූත්‍රයෙන්. දැන් අපිට අදහසක් තියෙනවා නිවන කියන්නේ මේවා. දෙමෙන්න මේවා ටික නැති තැන තමයි නිවන. මේවා උපදින්න නැති ස්වභාවය තමයි නිවන කියලා අපි නිවනට අර්ථයක් දාගෙන තියෙන්නේ. ඇයි එහෙම අර්ථයක් දෙන්න පුළුවන් නැන්නේ? නිවන කියලා දෙයක් මඤ්ඤණා වෙලා හින්දා. දේ ඔය දැක්ම එනකොට මේ වචන වලින් දෙන්න හදන්නේ මේ ඥානයක් නිසා ඥානය කියන එක විස්තර කරන්න බෑ. හැබැයි අපිට පෙන්වන්න පුළුවන් ඕකේ වැරද්දක් තියෙනවා නම් අතන වැරදි කියන එක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව තියෙන කෙනාට ඒක අහු වෙනවා. ඒ අහු වෙනවා කියන්නේ එයා ඒ කියන්නේ අපෙන්ට මාර්ගයට වැටෙන්න උදව් උපනිෂ්ක්‍රය. ඒක දැන් ඕක කියන්න බෑ කියලා එහෙනම් ඉතින් කතා නොකර ඉන්න එකනේ. අර සෙන්හා මුදුරෝගේ මුණට මුණ වාඩිලා මොකොත් කියන්න නැතුව බලා ඉන්න. එයා භාවනා කරනවා. ඒකට අවබෝධ වෙයි කියලා. එහෙම අවබෝධ වෙන එකකුත් නෙවෙයි. එහෙනම් බුදු කෙනෙක් පෙන්වන්නේ නැහැ නේ බණ අහන්න සාකච්ඡා කරන්න කියලා. මේ ඕව වචන කොට සාකච්ඡා කරන්න එපා කියන්න පුළුවන් නේ. එහෙම කියන්නේ නැහැ. මේක සාකච්ඡා කරන්නම ඕන. හැබැයි ඒවයි අර අපි දැන් වචනයක් දාගන්න එක වැරදි කියපු ගමන් දැන් ඕක තව මතයක් දාගෙන හිතන්නේ නැතුව ඉන්න හදනවා. ඒක උත්සාහ කරහට මේකක් නෙවෙයි. ඔවිත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට මොනවා හරි හම්බ වුණා නම් ඕක නිරෝධ ධර්මයක් කියන මේ බුද්ධ දේශනාවෙන්ම දැන් රූපයක් හම්බ වුණා නම් නිරෝධ ධර්මයක්, වේදනාවක් හම්බ වුණා නම් නිරෝධ ධර්මයක්. නිරෝධ ධර්මයක් කියන්නේ ඉපදිලාවක් නැහැ, අපේ මෝඩකම නිසායි හම්බුනේ කියන තැන. ඒ සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ හම්බ වෙන හැම එකම නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගත්ත දවසට, අපි ওই දෙන තේරුමත් නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගත්ත දවසට සෝවන් වෙයි. අර ඒවල් හම්බ නොවී තියෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති වෙනවා නෙවෙයි. ඒ හිතන්නේ නැතුව ඉන්නව නෙවෙයි. මේ ඥානෙට පේන්න ඕන. ඒ කියන්නේ ඥානි දැන් අපි තර්කෙට දැම්මහන් දැන් අපි තර්කෙන්නේ ඔක නිරෝධ ධර්මයක් කියන්නේ. ඒත් ඥානෙට ඔක නිරෝධ ධර්මයක් කියන එක ප්‍රත්‍යක්ෂ දෙන දවසට තමයි සම්මාදිට්ඨිය. ඒ කියන්නේ අපි දැන් වතුර දිහා බලනකොටම දැන් බල්ලෙක් කියන එක අපිට අදාළම නැහනේ. අන්න ඒ මට්ටමට ආවොත් තමන්ගේ ශරීරේ හම්බ වෙනකොට වතුරේ හදපු බල්ලෙක්. නැත්නම් කිසිම රූපයක් හම්බ වෙනකොට ඒ නිරෝධ ධර්මයක්. අනේ එදාට නේද සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක. හැබැයි හම්බ වෙන මට්ටම තියෙනවා. ලැබෙන මට්ටම තියෙනවා. ඒ නිසා තමයි ඒක ඒ කරලා ඉවර නෑ. දැන් ඥානෙ තියෙනවා. සබ්බන්තං නිරෝධ ධම්මං කියන ඥානෙ තියෙනවා නම් සිහිය පිහිටනකොටම ඒ තේරුම් ගිහින් ඉවරයි. සිහිය නැත්තම් ඉතින් ලෝකේ තමයි ඉන්නේ. ඇයි ඒව ලැබෙනවනේ. ඒකට ආයතන වැඩ කරනවනේ. ඒකට ඕක තේරුම් ගත්තේ නැත්නම් අපිට හිතෙනවා රහතන් වහන්සේගෙත් ආයතන වැඩ කරනවනේ කියලා. එතකොට අර නිරෝධ ධර්මං කියන එක තේරුම් අරන්නේ නැහැ. තේරෙනවද එතන වෙනස? දැන් රහත් වුණාමත් ආයතන වැඩ කරනවන කියන අදහස ඉන්නෙම නොදන්නකම මම. නැත්තම් සක්කාය දිට්ඨිය මත. ඒ ප්‍රශ්නේ සදාල නෑ මේ Nirodhe ඥානය තුල. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි තව මේ ප්‍රශ්නයක් දැනගන්න තියෙනවා. පාර්ලීය සූත්‍රයේ තියෙනවා මේ මූලිකව මේ දැනගන්න කරුණු කියන්නේ මේ අවිද්‍යා සහගත ස්පර්ශනගත වේදනාව සතුටින් පිළිගත්ත බව නිසායි සංස්කාරය හටගත්තේ කියලා මුලින්ම මේ කරන්න තියෙන ප්‍රතිපදාවක් විදියට තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. දැන් අපි අවිද්‍යාව වේදනාව ඒවේ හරි යත විස්තර ඒකේ අර්ථය දන්නේ නැති හින්දා තමයි ওই මූලික මේවා. එතනදී ඔය මේ සතුටින් පිළිගත්ත බව කියලා අපිට යම් අරමුණක් කෙනකොට හරි එහෙම කරගත්තොත් දැන් මේ ඒ ටිකේ හැම දහම් කරුණක්ම මේ සම්බන්ධ වෙලා තියෙනවද කියලා දැනගන්න ඕනේ. තෙරුවන් සරණයි සර්.
ඔව් මන්ට ඒ සූත්‍රයේ තියෙන්නේ මොනවද කියලා නෑ ඇත්තටම මතක නැහැ. ඒ වුණාට මොන සූත්‍රෙ කිව්වත් මොන දහම කිව්වත් මේ කියන කරුණ ටික තමයි තියෙන්න ඕන කියන එක නම් කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍යයට දාන්න පුළුවන් නේ අර ඇත්තඩියට මේ ඔක්කොම දාන්න පුළුවන් කිව්වා වගේ. ඒ මොන විදිහට කිව්වත් මේ මේ මේකමයි කියන්නේ. ඒ සම්මා දිට්ඨිය කියන එක නැත්නම් සතර ඥානෙ කියන්නේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ. ඒකට අදාළයි මොන ආකාරයෙන් කිව්වත් කියන්නේ මේකමයි කියන තැන. ඒකකට බයක් නැහැ. ඕන සූත්‍රයක් ඕන තැනකින් කියන්න මොකද්ද තියෙන්නේ කියලා බය නැතුව බලන්න පුළුවන්. මොකද මේ මේකනේ කියන්නේ චතුරාර්ය සත්‍යය. ඒක දකින්න පුළුවන්ද කියන එක තමයි අපිට ඒ අවබෝධය තියනවද නැද්ද කියන එක. ඉස්සෙල්ල මුලින්ම අහපු එකේ නාම රූපේ ගැන කතා කළාත් මේ මේ චතුරාර්ය සත්‍යම. සලආයතන ගැන කතා කළාත් චතුරාර්ය සත්‍යය ගැන කතා කළාත් මේකම. ඒ කියන්නේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය. ඒ ඒ ටිකේ නිරෝධ ධර්මයක්මනේ ඔය. සබ්බන්තං නිරෝධ ධම්මං. කියන්නේ ඒ අවබෝධය තුල මේකට වැටිලා ඉවරයි. මොන සූත්‍රේ මොන විදිහට කිව්වත් මේ කියලා තියෙන්නේ මේක. කියන එක. ඉතින් එතන දැන් ඔය පාරිලෙක සූත්‍රේ හරිමකේ මන් දන්නේ නැහැ. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා හොයන්නේ අනතාක්කල් මේක තේරුම් අරන්නේ නැහැ. සංඛාර කියන්නේ මොකද්ද කියලා හොයන්නේ අනතාක්කල් මේක තේරුම් අරන්නේ නැහැ. විඥානය කියන්නේ මොකද්ද කියලා හොයන්නේ අනතාක්කල් මේක තේරුම් අරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එක දෙයක් වෙලා නැත්තම් සලආයතන කියන්නේ මොකද්ද? දැන් ඒක අර මෞලියපත් ගුණ ඒකෙදී අවිද්‍යා පච්චය කියන එකයි වේදනාව කියන්නේ මොකද්ද කියනකොටම ප්‍රශ්නේ වැරද්දේ. නැත්තම් ඒක කාගේද කියනකොටම ප්‍රශ්නේ වැරද්දේ. බුදුහාඳුර ඒක පැහැදිලිව පෙන්නනවා. අපිට තියෙන්නම ඔය ප්‍රශ්නේ නේද ටිකක් නුවණින් හිතුවෝ. මේ කියන්නේ මොකද්ද කියන එකනේ අපිට තියෙන ප්‍රශ්නේ. ඒක බුදුහාඳුර පෙන්නනවා. ඒක ඒ ගැඹුරින් හොයන කෙනාට විතරයි ඒක පෙන්නන්නේ. අනිත් තැන්වල මේ කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. එතකොට මේ මත්තමට දකින්නකොට මේක මොකද්ද කියනකොටම අන්න ලෝකෙට අහුවිලානේ කියන එක වෙන පැත්තකින් පේන්න ඕන. ඒකට අවිද්‍යාව මොකද්ද, අවිද්‍යාව කාගේද? මේ ප්‍රශ්න දෙකම වැරදි. මේ ප්‍රශ්න දෙකම එකයි. විඥාණය මොකද්ද, විඥාණේ කාගේද? ඔය ප්‍රශ්නේ වැරදි. මේ ප්‍රශ්න දෙකම එකයි. ඒකත් වැරදි. දැන් අපිට ප්‍රශ්නයක් අහනකොට ඌක හිතෙන්නේවත් නැහැ. එතකොට අර නාම රූපේ කිව්වේ මොකද්ද? ඔහමනේ අපි අහන්නේ. නැත්තම් අර වේදනාව කිව්වේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන ඒ ප්‍රශ්නේ වැරදි කියලා. වේදනාව මොකද්ද කියලා අහන එකයි, වේදනාව කාගේද කියලා කියන එකයි, ඒ දෙකම එකමයි. ඒ දෙකම වැරදි. වැරදි කියන්නේ අදාළ නැහැ. නැහොන්න ඔය අදහස තමයි අපිට, ඒ කියන්නේ සම්මා දිට්ඨිය කනුත්පාද නැත්නම් නිරෝධය කියනකොට තේරුම් යන්න ඕන. මේ පටිච්ච සමුප්පාද කියන වචන ටික කියන්නේ අවිද්‍යාව තියෙන කමද? ඒක තියෙනවා කියන්නේ දුක. කියන්නේ දුකයි දුක්ඛ සමුදයයි. හිතනවා එහෙම හිතාගන්න පුළුවන් ඇති කියලා. ඈ පෙරවන් සරණයි.
පෙරවන් සරණයි සර්. තව ටිකක් හිතන්න.
මාස්නා එතනදී අර පෙරවන් සරණයි මේ එතනදී අර මේ මොකද්ද රූප මේ නාම රූපේ මොකද්ද, නාම රූපේ කාගේද, විඥාණය මොකද්ද, විඥාණය කාගේද කියලා අහනකොට එතනදී ඒක වැරදි යෙදෙන්නේ. ඒ ප්‍රශ්නේ වැරදි කියලා කියන්නේ නම් එතන ඇතුළට අභ්‍යන්තරයෙන් තියෙන ගැබ්දලා තියෙන එහම අහනකොටම අර කෙනා පුද්ගලයා පුද්ගල ස්වභාවය මත වෙන කාරණා නිසානේ හිතනසන්.
ඔව් ඒක අපි හිතුවෙත් නැතත් පුද්ගලයා ඇවිල්ලා ඉවරයි. දැන් විඥානය කියන්නේ මොකද්ද කියනකොටම පුද්ගලයා ඇවිල්ලා ඉවරයි. දැන් ඒක ප්‍රතිකීපකින් බලන්න පුළුවන්. එකක් විඥානේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නැත්නම් සංකාර ප්‍රත්‍යයෙන් නැත්නම් නාම රූප ප්‍රත්‍යයෙන් කියන එක දැකලා නැහැ. අපි දැකලා කියලා හිතුවට දෙවෙනි එක ඒක නිරෝධ ධර්මයක් කියන එක දැකලා නැහැ. නිරෝධ ධර්මයක් කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් වතුරේ ඉන්න බල්ලෙක් නේ. දැන් අපි වතුරේ බල්ලාගෙනනේ ওই ප්‍රශ්නේ අහන්න හදන්නේ. ඒක සංකත පටිච්ච සම්පන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව දැක්කනම්, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව දැක්කනම් වතුරේ ඉන්න බල්ලෙක්. දැන් අපි ප්‍රශ්නේ අහන්න හදන්නේ වතුරේ හදපු බල්ලාගෙන. එතන ඒකයි මේ ප්‍රශ්නේ වැරදි කියලා අදහස. අපිට ඔක ලොකු ප්‍රශ්නයක්, ගැඹුරු ප්‍රශ්නයක්. එහෙනම් මේ වතුරේ හදපු බල්ලාගෙන මේ ප්‍රශ්නේ අහන්නේ කියන නුවණ යෙදුනොත් දැන් ඒක අදාළ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නේ වැරදි. ඕක මොකද්ද අහන එකම වැරදි. ඕක කාගේද කියන එකම වැරදි. ඒ වුණාට අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්න අහන්නත් ඕන. ඒක අහන්න නැතුව ඉන්න එපා. දැන් එහෙමට ඔක අර මුළු එකම මේ දහමට බහලනකොට තේරෙන්න මේ මෙච්චර කල් මේ අනුත්පාද දෙයක් ගැනනේ මේ ප්‍රශ්නේ අහන්නේ. සබ්බන්ත නිරෝධ ධම්මං කියන තැනට ඒම සඳහායි. ඉතින් එහෙම එහෙම හොයන්න වෙලා තියෙන්නේ. එහෙනම් හොයන්න ඕන. එනට අවබෝධ වෙනකොට වෙන්නේ අරකයි. මේ අහපු ප්‍රශ්නේ වැරදිනේ කියන එකවත් අපට තේරිලා නැහැ. ඒකක් කරන්න දෙයක් නැහැ. ඒක මොකද්ද අහනකොටම ඕකේ හැංගිලා තියනව නේද? මන් නොදන්න දෙයක් තියනවා මේක දැනගන්න ඕන කියන එක. මේක දන්නේ නැහැ දැනගන්න ඕන. ඒක කවුද මේ? ඒ උත්තරේ හරි ගන්න වැටුණා නම් හරි දැන් දැනගත්තා. දැන් දැනගත්තා කියනකොටම දැනගෙන නැහැ. ආයි ලෝකෙට අහුවෙනවා. ඕක අපිට පේන්නේ නැහැ. මේ ඉතින් ඒකට ආයේ වචනයක් දෙපුත් අර කෝණේ වෙනස් වෙනකන් ඒක පේන්නේ නැහැ. දැන් අපිට ඉන්නවා කෝඩේ වෙනස් කරගත්තු මමත් ඉන්නවා. ඉස්සෙල්ල වැරදි කෝඩේ දැන් හරි කෝඩේ කියලා. ඒ තාම තේරෙන්නේ නැහැ අපි තාම ඉන්නේ. ඒ අර ලෝකයා දකින පැත්තෙන් කියලා. ඒකයි මේ දහම තේරෙන්නේ නැත්තේ. ඒකට හෙන්නේ නැත්තේ. ඉතින් ඒ නිසාම තමයි ඒ වගේ සූත්‍ර තව තව ආයේ ආයේ කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විමසන්න ඕන. මොකද මේ අපේ තියෙන දෘෂ්ටි කැඩෙන්නේ නැහැ. අර කොච්චර සියුම්ද කියලා බුදුහාමුදුරුවෝ දෙන උපමාව, අස්සලෝමේ උපමාව එහෙම ඇත්තනේ. මේ ධර්ම කොච්චර සියුම්ද, වෙන වැඩක් කරන එක හරි ලේසියි. මේක තරම් අමාරු දෙයක් තවත් නැහැ කියන තැනට ඒ එතනත් ආයේ ධර්මමනේ දකින්නේ. මේ බුදුහාමුදුරුවෝ දෙන්නලා දෙන ධර්ම කොච්චර ඇත්තද අපිට වැටහුන් නැතුවට කියන තැනට. පෙරවන් සරණයි.
කවි මහත්මයා, ඒ කියන්නේ අර ඔය වගේ තැන්වලදී අර මම කියන කෙනා මේ ඉතාලම සියුම්ව ඉන්නවා කියන එකවත් අපිට තේරෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ නේද? ඒ කියන්නේ දැන් ඇත්තට මේ පටිච්චසමුප්පාදයේ හරියට අපි දකිනවා නම් ඒ කියන්නේ සෝතාපන්න වෙලාවකනේ ඒ ඇරුණහම අනිත් හැම වෙලාවෙම අර මම කියන එක අපිට ඒ කියන්නේ අපිට ඇත්තට මේක කොහොමදවත් තේරෙන්නේවත් නැහැ. ඒ තරම් සියුම් විදිහට තියෙන දෙයක් නිසා නේද අපිට ඒ ටික ඒක එහෙම තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ නිරෝධය කියන එක අපිට දැන් නිරෝධ ධර්මයක් කියන එක අපිට ඒක තේරෙන්නේ නැත්තේ ඒක නිසා නේද? තේරුවන්සක් නැහැ.
ඔව් ඒක ඒක තමයි. ඒක කොච්චර සියුම්ද. දැන් අපි පටිච්ච සමුප්පාදේ සාකච්ඡා කරලා සාකච්ඡා කරලා ඔන්න පටිච්ච සමුප්පාදේ වැටහුණා කියන එක එනවනම් ඒකත් ඒ වැටහීම නෙවෙයි. එච්චර සියුම් මේ සක්කාය දිට්ඨිය කියන එක. ඒක නිරෝධ ධර්මයක් නම් කොහොමද වැටහෙන්නේ? දොර වැටුණ දෙයක් තියෙනවා, වැටුණ කෙනෙක් ඉන්නවා. ඉතින් මේ වැටහෙනවා කියන්නේ ඉතර වෙනවා කියන එක. ඉතර වෙනවා කියන්නේ ඒක තේරුම් ගත්ත කියන කෙනාවත් ඉතුරු වෙන්න බෑ. ඉතින් ඒකයි අර සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක. දැන් මේ අච්චර අස්වැඩ මහණුන්ම හොඳට හිතන්න පුළුවන් අය නේ. කොච්චර ප්‍රඥාවක් තිබුණාද, කොච්චර කැපකිරීමකින් හිටියාද. ඒ වුණාට එතනින් එක්කෙනාටයි ඒ ප්‍රඥාව අවදි වුණේ. සබ්බන්තං නිරෝධ ධම්මං කියන යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් සබ්බන්තං කියනකොට මේ අපි කතා කරන පටිච්ච සමුප්පාදෙත් අයිතිනේ සබ්බන්තං එකට. ඔකේ. දැන් අපිට එන්නේ ආ මේක දැනගත්තා කියන එකනේ. දැනගත්තු මම ඉන්නවා කියන එක ඒකේ හැංගිලා තියෙනවා. ඒක තේින්නේ නැහැ අපිට. ඒ දැනගත්තා කියන්නේ ඒකෙන් එතර වෙන්න ඕන. ආ ඒක ගැන කතා කරනම බැරි තරමට ඒක දකින්න ඕන නිරෝධ ධර්ම අනුස්පාදයි. දැන් වතුරේ බල්ලාගෙන අපිට කතා කරන්න හේතුවක් නැහැ. නිරෝධ ධර්මයන්. දැන් පටිච්චසමුප්පාද ගැන කොහොමද කතා කරන්නේ? මේ නිරෝධ බව දැකලා නැහැ. නාම රූපේ නිරෝධ බව දැකලා නැති හින්දානේ නාම රූපේ ගැන කතා කරන්න තියෙන්නේ. විඥානේ නිරෝධ බව අවබෝධ වෙලා නැති හින්දානේ විඥානේ ගැනම අපිට ප්‍රශ්න තියෙන්නේ. විඥානේ මොකද්ද, විඥානේ කාගේද කියන එහෙමම ඇහුවේ නැතුවට ඒ ප්‍රශ්න ටික තියෙනවානේ. ඒ කියන්නේ මේ සබ්බන්තන් නිරෝධ ධම්මං කියද ඥාණය ඇවිල්ලා නැහැ. දැන් මේක කියපු ගමන් අනිත් පැත්තට දාගත්තොත් ආ දැන් ප්‍රශ්න අහන්න හොඳ නැහැ. ඒක තමයි තියෙන ලොකුම මෝඩකම. හොඳයි, තේරුම් සරණ.
රවි මහත්මයා, මට අර අර ඔබතුමා ගන්න උදාහරණයේ මේ අර බල්ලා වතුරේ ඉන්න බල්ලාගේ උදාහරණයේදී මට පොඩ්ඩක් මෙහෙම දෙයක් හිතෙනවා. මං හිතන්නේ මං දන්නේ මං ඒක මේ ඒ උපමාව අනවශ්‍ය විදිහට හිතනවද කියලා. දැන් ඒකෙදී අර මේ දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා. හැබැයි වතුරේ බල්ලා ඉන්නේ අර උඩේ ඉන්න බල්ලේ තව බල්ලේ කිදපු නිසානේ. ඒ කියන්නේ දැන් මොකක් හරි තිබුණොත් විතරයි වතුරේ මේ මොන හරි දෙයක් තියෙනවා කියලා පේන්නේ. එතකොට අර මට හිතෙනවා එතන එතකොට තව මොන හරි දෙයක්, ඒ කියන්නේ ඒක ඇත්තටම අනවශ්‍යයිද කියලා එහෙම තව ඒ කියන්නේ පටන් ගන්න ඕනේ අර වතුරේ දකින මේ බල්ලගේ තැනින් විතරද කියලා. නැත්නම් අර තව එකක් නොතිබුණොත් ඒ වතුරේ බල්ලෙක් එන්නේ නැහනේ කියන අදහසක් මට එනවා. ඒ උදාහරණෙදි නමුත් අර අපි ගත්තොත් අර මොකද මිරිඟුවේ උදාහරණෙදි නම් එතෙන්දී අර මිරිඟුවේ වතුර තියෙන බව පේනවා කිව්වහම එතන නම් එහෙම දෙයක් නැහැනේ. කියන්නේ එතනින්ම පැන නැගුණ. අර අපි කලින් කතා කරේ තජ්ජෝ සමන්නහර වගේ කියන කතාව වගේ දෙයක්. කියන්නේ එතනින්ම පැන නැගිච්ච දෙයක් කියලා පේනවා. එතෙන්දී එහෙම මුකුත් වෙන දෙයක නිකන් මේ රිෆ්ලෙක්ෂන් මොකක් හත් එහෙම මේවා එකක් එතන එන්නේ නැහැනේ. ඒ උදාහරණෙදි නම් එතන එහෙම පැහැදිලි. අර අතින්දී මට හිතෙනවා එහෙම මේ තව දෙයක් දෙයක් එහෙම තියෙන නිසා නේද මේ මේක හැදුනේ කියලා. ඒ ගැන පොඩ්ඩක් කියන්න රවි මහත්මයා. ඒ මං හිත අනවශ්‍ය දෙයක් හිතනවාද එහෙම පොඩ්ඩක් අදහසක් කියන්න පොඩ්ඩක්.
ඈ එහෙම හොයන එක හොඳයි. ඉතින් ওই දෙකම උපමා දෙකක් නේ. දැන් උපමාවේ අපිට හරියටම උපමාවේ අදහස තේරුම් යන්නේ කොච්චර තේරුම් ගත්තා කිව්වත් තේරුම් ගියා නම් තේරුම් යන්නේ සම්මාදිට්ඨිය එනකොට, ඥාන හතර එනකොට. එතකොට දැන් එතන අර වතුරේ බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්, ගොඩ බල්ලෙක් ඉන්න තාක්කා. ඕකම තව වචන ටිකකින් කිව්වොත් ඒ ගොඩ ඉන්න බල්ලගේ ආයතන වැඩ කරන කන්නේ වතුරේ බල්ලගේ කතාව. ඉතින් ඒ ගොඩ ඉන්න බල්ලා වෙනුවට අපිට ආයතන ටික දාන්නත් පුළුවන්. ඉතින් ඒකම තමයි දැන් ඒ සලායතන පරියායයට ඒක හරවන්න පුළුවන්. එතකොට අපේ ආයතන තියෙනකන් තමයි ලෝකේ. ආයතනමයි ලෝකේ. දැන් ඕකේ. ඒක දකින්නත් පුළුවන්. මිරිඟුව තියෙන තැනක වතුර පේනවා කියන්නේ දැන් ඒක ප්‍රශ්න කළොත් කොහොමද මිරිඟුව පෙනුනේ නැත්නම් වතුර කියලා හිතෙන්නේ නෑනේ. මිරිඟුව තියනවා කියලා පෙන්වන්නේ කොහොමද? ආපහු මේ ප්‍රශ්න කරාම අර අතෙන් තමයි යන්නේ. ඒ ගොඩ ඉන්න බල්ලා ඉන්න කන්නේ ඔක කතා කරන්න පුළුවන් වෙයි. දැන් මිරිඟුව ගැන කතා කරන්න පුළුවන්. මිරිඟුව දැනගත්ත කෙනෙක් ඉන්න කන්නේ. මිරිඟුව දැක්ක නැත්නම් වතුරක් ගැන කතා කරන්න පුළුවන්ද? මිරිඟුව තියෙන බව දැනගත්ත එක හොඳ. ආයෙ ඔන්න ආයතන පරියායයට ආයෙ එන්න ඕන. කාගේ හරි ආයතන වලට ඔබ ගෝචර වෙනවා. එතකොට ඒ ඔය හැම උපමාවෙම තියෙනවා මේක තේරුම් ගන්න විදිහ. ඒකේ මං කියුවේ අර එක එක්කෙනාට ගෝචර වෙන තැන වෙනවා. ඉතින් ඕකේ කතා කරන්න පුළුවන් අර ඔන්න විද්‍යාපත්‍ය ඔන්න සංකාර නැත්නම් විඥාන නාම රූප කොහොම දුකට යනකම් ඒකේ තියෙන ඕන තැනකින් කතා කරන්න පුළුවන්. ඒ මොකකින් කතා කළත් බුදුහාමුදුරුව පෙන්වන්නේ ඒකේ සමුදයයි නිරෝධයයි දැක්කොත් සම්මාදිට්ඨිය. දැන් පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි තේරුම් ගන්න කෙනාට සම්මාදිට්ඨිය. සලායතන සලායතන සමුදය නිරෝධය තේරුම් ගන්නකොට සම්මාදිට්ඨිය. අපි අර රූපේ පැත්තෙන් දැම්මත් ඉති රූපයි ඉති රූප සමුදේ ඉති රූප සත්තංගම මේක දන්න දකින්න කෙනාට විතරයි කෙලස් දුරු කරන්න පුළුවන්. ඕක නදන්න කෙනා බොනවා කළත් මොන භාවනා කළත් මේ ආශ්‍රවශය කරන්න බෑ. ඒ දහම ඇහෙනවා කියන එක රූපමා දෙකෙන්ම දෙන්න හදන අදහසේ වෙනසක් නෑ. සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. තමන් කොච්චර එක කොහොම දකින්නවද කියන එක මතයි වෙනස් වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා බොම්පින්.
තෙරුවන් සරණයි සර්. පොඩි දෙයක් මේ අර පටි සතර සතිපට්ඨාන සූත්‍රයේදී මේ සමුදය වැය කියලා එකට බලන තැනක් තියෙනවනේ. දැන් අපි මට තේරෙනවා අපි මෙච්චර කල් කරපු එකේ ලොකු වැරද්දක් තියෙනවා. මේ සතර සතිපට්ඨානය කියන එක දීලා තියෙන්නේ අනිවාර්යයෙන්ම සෝමේ සක්කාය දිට්ඨිය කැඩුන පුද්ගලයෙකුට විතරයි මේ සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. එහෙම මං කියන්නේ මේ අර සමුදය වැය කියන එක එකට අපිට කවදාවත් පේනින්නේ නැහැ. ඊළඟ මොහොතේ හිතකින් තමයි පේනලා දෙන්නේ. එහෙම එකක් නෙමේ හත ගන්න තැනම සමුදය කියන එක එකට දකින්න නම් මේ Nirodhe නොවන කියන එක එතන එතන යෙදෙන්න ඕනේ. තව සිතුවිල්ලකින් පෙන්හලා දෙද්දි කාලෙකට අයිති එහෙම ඒ හින්න ඒ දෙක එකට බලන එකක් තියෙන්නේ. අපි සතර සතිපට්ඨානිය කියන නම යෙදුවට මෙතෙක් කල් ඒකේ ලොකු වැරද්දක් වෙලා තියෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානිය අවසානයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක කරොත් සෝවාන් වෙනවා සකදාගාමි වෙනවා කියලා නෙමෙයි, මේක කරොත් අනාගාමි ඵලය හෝ රහත් කියලා. එතකොට සතර සතිපට්ඨානය කියන එක තියෙන්නේ සක්කාය දිට්ඨිය කැඩුන කෙනෙකුටමයි කියන අදහසක් මට ආවා. අපි වැරද්දක හිටියයි කියලා තේරුණා. තෙරුවන් සරණයි සර්.
ඔව්, ඒ අදහස හරි. හැබැයි හරි වුණාට ඒකෙන් කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනකන් සතර සතිපට්ඨානය වඩන්න එපා කියලා. පුළුවන් විදිහට වඩන්න. ඒ වැටි ඉවමයි උදව් වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නත්, සක්කාය දිට්ඨිය දුරු වුණොත් එතනින් එහාට යන්නත්. ඒ කියන්නේ අපි දැන් රූපය අපෝලාරික මට්ටමෙන් හම්බ වෙන රූපයම විමස විමස යනකොට තමයි ඔක කවදාහරි රූපණයක් කියලා වැටහෙන්නේ. ඒ රූපෙන් එතර වෙන්නේ. රූපෙන් එතර වුණා කියන එකයි රූපණය කියලා අහුණා කියන එකයි දෙකම එක වගේ. ඒකට ඒක සමුදය වය දැක්කා කියන එකත් ඒකම තමයි. හට ගැනීමයි හට නොගැනීමයි හරියටම දකිනවා. ඒ දෙක දැක්කොත් රූපයකින් ඒක හොයනවා වෙන්න බෑ. ඒ වතුරේ බැලලා හම්බ වෙලා සමුදය වය දැක්කා නෙමෙයි. අතරේ බැලලා හම්බ නොවෙන්නේ සමුදේවය දකිනකොට. ඒත් එතෙන්ට ඥානේනකොට තමයි සතිපට්ඨානේ පෙන්නන ප්‍රතිඵල ටික එන්නේ. අර නචකින්ච ලෝකේ උපාදීත නැතානිසිතෝච විහෙරති. ඒවා මේක වදනකොට හරියට වැදුනොත් අනාගතේ ඥානයක් පිණිසනේ ඔක කරන්නේ. ඒකෙත් අපි මෙහෙමයි කියලා theory එකක් හදන එක නෙවෙයි. මේක පුළුවන් ආර්ය දර්ශනේ තියෙන කෙනාට විතරයි කියන එක නෙමෙයි. හැබැයි ආර්ය මාර්ගයේ වැඩෙන්නේ දහම දන්න දකින්න කෙනාට කියන එක. ඒක බුද්ධ දේශනාව. අපි එකඟ වුණත් නැත. ඒකට දන්න දකින්න කෙනෙක් ඥානතෝ පස්සතු වෙන්න නම් දහම අහන්න ඕන විමසන්න ඕන, අහන්න ඕන විමසන්න ඕන. ඒකයි බණ අහන්න සාකච්ඡා කරන්න. ඒ දෙක උපනිශ්‍රය වෙනවා එතෙන්ට. ඒකට නැත්තම් අපිට නිකන් අධෛර්යයකටපත් වීමක් වෙනවා. නේ අපිට සතිපට්ඨානය වඩන්න බෑනේ. එහෙම හිතන්න එපා. පූර්ව ප්‍රතිපදාවත් ඒත් කමක් නෑ. නෝඩා ඉන්නවට වඩා වඩන එක වටිනවා. හැබැයි ওই නුවණ එනකොට දැක්මක් එනවා. මෙච්චර කල් අපි මේ ආර්ය මාර්ගය කියලා කරලා තියෙන්නේ ලෝකෙට අයිති දෙයක්. දැන් රූපේ ගැන බලපු ඔක්කොම නිකන් පේනවා නේද? අපි කොච්චර මේකේ ඇති වෙනව නැති වෙනවා අරවා මේවා ගොඩාක් අටවිසි රූප හොයලා මොනවා කළත් ආර්ය දර්ශනෙට ඇවිල්ලා නැහෙනේ. ලෝකෙට අයිති දෙයක් නේ කරලා තියෙන්නේ කියලා එහෙම දැක්මකට එනවා. ඒ ඥානේ තුලමයි ඒක. ඒ කියන්නේ මාර්ගයයි මාර්ගේ නොවෙන්නේ මොකද්දයි? මග්ගා මග්ග මග නොමග. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා එකක් තියෙනවා. අද කාලේ ඔය විසුද්ධිය අර පොඩ්ඩක් රූපේ තියෙනවා නැති වෙනවා බලලා ඕක හම්බ වුණා කියලා දාගෙන තියෙනවා. ඒකෙත් බොරුව පේන්නේ මෙන්න මේවා තේරුම් ගන්නකොට. ඕක ආර්ය මාර්ගයේද ලෝකෙට අයිති දෙයක්ද කියලා තේරෙන්න නම් මේ ධහම බුදු ධහම ඇහෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය. අපිට ඒක වෙලා නැහැ. ඒක වෙලා නැති හින්දා යෝනිසෝ මනසිකාරී ඇති වෙන්නේ. මේ අපි නොදන්න දෙයන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ කියන එක ඇහෙන කොටයි යෝනිසෝ මනසිකාරී පටන් ගන්න පුළුවන්. මෙච්චර කල් ඇහිලා තියෙන්නේ අපි දන්න දෙයක්මයි. අපේ අදහසට ගලපලා අපි අරන් තියෙන්නේ. අන්න ඒක වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් වීමට තමයි මේ දහම ඉතින් පුළුවන් තරම් අපි නුවණින් විමසන්න ඕන. පෙරවන් සරණයි.
කියපු දෙයක හිම්මමයි සර්. අපි අධෛර්යමත් වෙන්නේ නැහැ. තව දුරටත් සාකච්ඡා කරලා විමසලා ඒ උනන්දු ඒ උත්සාහය හිම්මම දරනවා සර්ට අනන්ත ප්‍රමාණ වාරයක් සිද්ධ වෙනවා.
මහත්මයා ඔබතුමාට වෙලා තියෙනවා නම් පොඩි ප්‍රශ්නයක් අහන්න මේ කෙටියෙන් මාට කිව්වොත් ඒක ඇති තව සාකච්ඡා කරන පස්සේ කතා කරන්න පුළුවන් මහත්මයා. දැන් මේ අර මොකද්ද කාගේද කියන ප්‍රශ්නය මේ දැන් අපිට හම්බ වෙලා තියෙන්නේ මේ පරිසම්පාද ධර්මයේ උගෙන ගැනීමෙදී. නමුත් ඔය දැන් ඇහැ හරි මොන හරි ඔය ධර්මතාව නැහැ කනාසේ රූප ශබ්ද ගන්ධේ සියල්ලම ඔය මොන එකක් වුණත් කතා කරනකොට මම මේ ඒ වචන දෙකෙන් මිදින කතා කරන්න හිතාගෙන අහනවා නෙවෙයි මට ඒක දැනගන්න. මේ ඒ ඕනම කාර්යයක් ඇහැ කාගේද ඇහැ මොකද්ද ඒ වගේ රූපේ කාගේද රූපේ මොකද්ද ඒ වගේ කියලා අහන තැනත් ඒ තමන්ගේ මේ සමාතුලේ සක්කාය දිට්ඨිය කියන ගතිය හින්දා නේද මේ ඒ විදියට ප්‍රශ්නය ගොඩ නැගෙන්නේ. ඒක පේන්නේ නැති නිසා නේද. ඒ කියන්නේ දැන් මන්ට හරිතුම් ආදි වචන වලින් තේරුම් ගන්න බැහැ. දැන් අර මූලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ අහන කෝණු කෝබන්තේ කියන වචනය තමයි පාවිච්චි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අර ඊයේ පෙරේද ස්වාමීන් වහන්සේ සංයුත්තනිකායේ හතර දේශනාවල සබ්බං ජාති ධම්මං කියන එක දිහානේ කිංච බිකේ කවර සියල්ලද කියන වගේ විදියකට කතා කරන්නේ. ඊ එහෙම තැන්වලේ වෙනසක් තියෙනවාද ඒ වගේ අර්ථයක් තියෙනවද කියලා මාත්‍යා කෙටියෙන් පොඩ්ඩක් අදහසක් දුන්නා තිරුවන් සරණයි.
ඔය වයි ඒ සියුම් වෙනස්කම් තියෙන්නේ මේක දැන් අපි මේ සාකච්ඡා කරනකොට කරනකොට තව තව ඔක අවබෝධ වීමක් තියෙනවනේ. ඒ අවබෝධ වීම එක්ක අපි අර කලින් බලපු විදිහට වඩා වෙනස් විදිහකට මේක තේරෙන ගන්නවා. ඉතින් දැන් ඔය වචන දෙකේ කෝණකෝ කිව්වත් කිංච කිව්වත් මනවා කිව්වත් දැන් අපි ඔවට ආයේ දාගන්නේ බලන්න අපේ පැත්තෙන් ලෝකෙට අයිති තේරුමක් නේ. ඉතින් මේ බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරනකොට අපේ භාෂාවෙන් දේශනා කරනකොට අපි ඒ භාෂාවේ තේරුම දාගෙන ඉවරයි. හැබැයි බුදුහාමුදුරුව මේක දේශනා කරන්නේ අපි දන්න දේ ඉක්මවා යන්න, එකෙන් එතෙර වෙන්න කියන තැනින් ඒක බලන තරමට මම හිතන්නේ මේක අවබෝධ කරන්න පහසු වෙනවා. ඒ කියන්නේ දැන් ඔය ප්‍රශ්න අහන්නේ සක්කාය දිට්ඨියෙන්ම තමයි. ඒ කියපු අදහස හරි. හැබැයි අපිට වෙන විකල්පෙකුත් නැහැ ඉතින්. දැන් රූපේ ගැන ප්‍රශ්න අහන්නේ සක්කාය දිට්ඨියෙන් තමයි. ඒක ප්‍රශ්න නොකර ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. දැන් රූපේ පිරිසිඳ දැක්ක දවසට සක්කාය දිට්ඨිය දුරු වෙනවා මිස දැන් කට්ටියට වෙලා තියෙන සක්කාය දිට්ඨිය නැති රූපේ ඉතුරු වෙනවනේ. ඒ කියන්නේ රූපය ගැන හරියට හෙව්වේ නැත්නම් පිරිසිඳ දකින්න බෑ. පිරිසිඳ දැක්කේ නැත්නම් සක්කාය දිට්ඨිය තියෙනවා. එතකොට කට්ටිය යන්නේ ආ රූපේ තියෙන රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන එකනේ. ඒක සක්කාය දිට්ඨියමනේ. ඒ වැරද්දවත් තේන්නේ නැහැ රූපයේ පිරිසිඳ දකින්නකම්. ඒ රූපයේ පිරිසිඳ දකින්නවා කියන්නේ ඉති රූපයි ඉති රූප සම්මුදේ ඉති රූප සත්ත්වකම. නැත්තම් සංකතයි ප්‍රත්‍යච්ඡ සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඔය දකින්න ඕනනේ. ඉතින් ඒ
ඔපිට නැත්තම් එහෙමයි මාත්ම ඒක ඒක ඔබතුමා කියපු පැහැදිලිකින් පැහැදිලි. නමුත් දැන් අර පස්යෙන් උපන් බව තමයි අපිට මේ වැටහෙන්න ඕනේ අන්තිමටම. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වුණ තැනදී. නමුත් මට අහන්න ඕනුනේ මේ බුදුරජාන් වහන්සේ ඒ විවැනි දෙයක් අපිට මේ ඉස්මතු කරලා පෙන්වන්නේ ඒ ස්වභාවයක් මෙහෙම තියෙනවා කියන ගතිය එහෙම ස්වභාවයක් තියෙනවා කියන එක පෙන්වන්නේ. එතකොට අපි ඒක දැනුවත් වෙලා ඒ ගැන හිතන්න යොමු වෙන්නේ මේ මේ විදිහට ඇසුවොත් මේකයි තියෙන වැරද්ද. එතකොට මේක පස්යෙන් උපන්න දෙයක් වෙනවා මිසක මේක කාගේද මොකද්ද කියන බව බලින් වෙන් වෙන්න ඕන කියන දේ නේද පෙන්වන්න හදන්නේ. එහෙම දෙයක් මේ කෙනේ වචන භාවිතයෙන් තියෙන්නේ කියන එකයි මට අවශ්‍ය දැනගන්න. සිරුවන්සන්.
ඔව් දකින්න ඕන එකක් තමයි පුද්ගලය නෙමෙයි ප්‍රත්‍යයෙන් උපන්න කියන එක. පච්චුප්පන්න බව. දැන් ඒක අපි දැනගත්තාම මොකද කරන්නේ? මම නෙමෙයි මේ ප්‍රත්‍යය, මේ ප්‍රත්‍ය නිසයි මේක කියන එක දකින්න හදනවනේ. ඒක කරන්න, ඒක කරන්න ඕන. ප්‍රත්‍යයෙන් උපන්න බව දකින්න ඕන. හැබැයි දැන් ඔය කතා කරන්නේ සක්කාය දිට්ඨිය නැති වෙන තැන නම් සත්‍යයෙන් උපන්න කියන එක දැක්වම නෙවෙයි. ඒ කියන්නේ සත්‍යයෙන් උපන්න කියන එකේදී ඒ කියන්නේ අපිට උපන්න දේ තියෙන්නත් ඕන, ප්‍රත්‍ය තියෙන්නත් ඕන. නැත්නම් සත්‍යයෙන් උපන්න කියන්න බෑනේ. දැන් මේ මට්ටමේදී හැබැයි මේ ධර්මතාවයේ තියෙනවනේ ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං හෝති. මේ නැත්තම් ඔහො වෙන්න බෑ. දැන් ප්‍රත්‍යයෙන් උපන්න කියනකොට අපිට ප්‍රත්‍යයයි ඵලයයි දෙකක් වෙලා. එතකොට ඒක මේ ඇතිකල්ලි මේ කියනවට වඩා මේ ඇතිකල්ලි එය කියන පැත්තකින් අපි ඒක කියන්න අකමැති වුණාට ඒ සියුම් වෙන්වීමක් තියෙනවා. ඒකේ දැන් ඕකත් එක්ක දාන්න අර සබ්බන්තන් නිරෝධ ධම්මං කියන එකනේ තේරුම් ගන්න ඕන සෝවන් වෙන්න නම්. සබ්බන්තන් නිරෝධ ධම්ම. සියල්ල නිරෝධ ධර්ම. එතකොට ඔය ප්‍රත්‍යත් නිරෝධ ධර්මයක්, ප්‍රත්‍යයෙන් උපන්න ඵලයක් නිරෝධ ධර්මයක්. දැන්දී මම නැති ප්‍රත්‍යයෙන් උපන්න බවක් කතා කරන්න පුළුවන්ද? දැන් ඉස්සෙල්ලා කියපු අදහස අපි මම අයින් කරගන්න ප්‍රත්‍යයෙන් උපන්න බව දකින්න පුළුවන්. හැබැයි ප්‍රත්‍යයෙන් උපන්න බව කතා කරන්නේ ඒ ත්‍ත්‍යයි උපන්න දෙයි කතා කරන්නේ ඒවා නිරෝධ ධර්ම බව දන්නේ නැතුව. එතකොට ඒක ප්‍රත්‍යයෙන් උපන්න එක බලන්නේ මොකටද? පච්චුප්පන්න බව තේරුම් ගන්නේ. දැන් පච්චුප්පන්න ධර්මයේ සජ්ජනීයකෙ තියන්නේ පච්චුප්පන්නස්ස රූපේසු. අන්න ඒකේ කලකිරෙනවා. ඈ නොඇලෙනවා. නිබ්බිදාව පිණිස ප්‍රතිපන්නෝ හොති වෙනවා. දැන් නිබ්බිදාව පිණිස නිබ්බිදාව නෙමෙයි මේ නිරෝධය පිණිස ප්‍රතිපන්නෝ. නිරෝධය පිණිස පිළිපන්නා වෙනවා. එතකොට ඔය ප්‍රත්‍යයෙන් උපන්න ස්වභාවයේ නිරෝධය පිණිස පිළිපන්නා නම් අන්න ඒ ඥානෙට ආවා කියලා හිතන්න පුළුවන්. මම කියන එක කඩා ගන්න ප්‍රත්‍යයෙන් උපන්නා කියලා දකින මට්ටමට යනවා නම් ඒකෙත් තාම යම් කෙසේ අඩුවක් තියෙන. හැබැයි අපි කරන්න තියෙන්නේ ඒක. ඒක අවබෝධ වෙනකොට ප්‍රත්‍යුප්පන්න බව අවබෝධ වෙනකොට නිරෝධ ධර්මයක් කියන එකයි වැටහෙන්න ඕන. නිරෝධ ධර්මයක් කියනකොට අර දැන් මෙය එය කියන අදහස පිහිටන්න බැරි වෙනවා. ඒකව හරි සියුම්. දැන් ඒක දැන් අපිට මෙහෙම වෙන්න ඕන කියලා එතෙන්ට පණින්න බෑ. අපි පච්චුප්පන්න බව තේරුම් ගන්නම එනවා. පච්චුප්පන්න බව තේරුම් ගන්නකොට ඥානෙට අහුගෙන එක වෙන එක. දැන් හිතන එක නෙවෙයි.
ඥානෙට හම්බ වෙනකොට අපිට දැනගන්නත් දැන් ලැබෙන්න බැහැ අපිට ඒක ඒක ඥානෙදයක් අපිට තේරුණා වැටුණා කියන අදහස විග්‍රහයක් හම්බ වෙන්න බැහැනේ. එතකොට ඒක ප්‍රඥාවෙන් මොනින් දකින්නේ? විඥානයනේ අදකින්නේ මේ ප්‍රඥාන විඥානයටනේ මේ ප්‍රඥාවටනේ විඥානය හම්බ වෙනකොට අපිට විඥානෙන් දැනගෙන ගැනීමක් සිදු වෙන්නේ. එහෙම නෙමෙයි තේරෙන්න.
එතනත් අපි දැන් විඥානය කියන්නේ මේකයි ප්‍රඥාව කියන්නේ මේකයි කියලා දාගෙන නැතුව ඔය කතාව කියන්න පුළුවන්ද? බැහැනේ.
ඒ අපිට කතා කරන්න ඕනේ.
ඒක තමයි. දැන් අපි ඕක විඥානය නෙමෙයි ප්‍රඥාව කියලා අපි දාගන්නවා. ඒ ඒ ඒ වගේ ඒක හරි සෙමු කියන්නේ ඒකයි. රූපේ නෙමෙයි රුප්පණය කියලා දාගත්තා වගේ අපි ඒවෙන් අදහස් කරන දේ තියෙනවා. අපි ඒක බෑයි කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒ ඒ ඒ හින්දා ඊට වඩා ඒ පච්චුප්පන්න බව දකිනකොට වෙන්න ඕන. එතරවීම කියන එක. එතරවීම කියන්නේ නිරෝධ ධර්ම කියලා තේරුම් ගන්නවට. නිරෝධ ධර්ම කියනකොට අර මගනේ සරල අදහස අර වතුරේ බල්ලෝ. ඉතින් වතුරේ බල්ලෝ ගැන කතා කරන එකේ තේරුම මොකක්ද? කියන තැනට එනවනේ. එතකොට ඕක මම නැතුව පච්චුප්පන්න එක දැක්කද? ඒ අදහසවත් අදාළ නැහැ. නිරෝධ ධර්මන. අනේ ඒ වගේ ඒක හැබැයි ඒක අහු වෙනකන් මේ කියන විදිහට පුළුවන් විදිහක් කිව්වනම් ඒ විදිහට හොයන්න ඕනේනේ. ඉතින් මාර්ගයක් වඩනකොට ඵලයකට එන්නේ. ඉතින් මේ මාර්ගේ තේරුම් ගැනීමේදී අපිට එකක විදිහට වචන වලින් කියන්න වෙනවා. ඉතින් ඒකේ ඒ වචන කියද්දි අපිට සාමාන්‍යයෙන් වෙන දේ අර කලින් වචනෙට වඩා ටිකක් මේ වචනේ ඊට වඩා අර්ථයක් තියෙනවා කියලා ඒක දාගන්නවා මිසක්. දැන් මට කියන්න තියෙන විඥානයේ ප්‍රඥාවයි කියන එකත් ආයේ මේ වගේ අපි හදාගත්තු වචන දෙකක්. ඒ දෙකත් අදාළ නැති වුණා නම් දවසක අන්න රබ්බන්තන් නිරෝධ ධම්ම කියන එක. තේරෙනවා ඔගේ එක. හැබැයි ඊළඟ ප්‍රශ්නේ එතකොට කතා කරන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් අපි මේ කතා කරන්නේ කතා කරන ටිකෙන් ඈතර වෙන්න.
හොඳයි රවි මහත්මයා, එහෙනම් අවසන් කරමු. හොඳයි. එහෙමනම් අදත් ඔබතුමා මේ ඔබතුමාගේ මේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරලා මේ කරන ලද ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවෙන් අප රැස් කරගත් සියලුම පින් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි රවි මහත්මයා. රවි මහත්මයා මේක ඉවර වෙලා පොඩ්ඩක් විනාඩි දෙක තුනක් ඔබතුමාත් එක්ක කතා කරන්න පුළුවන් ද? අර පන්සලක වැඩකට. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් මේ අද හැමෝටම තේරෙනවා ඇති මේ මහා ගැඹුරු මට්ටමකින් අපි කතා කළේ. ඒක කතා කරන්න බෑ. ඒ මට්ටම හිතාගන්න බැරි අයත් එක්ක. ඉතින් මේ හිම සියුම් දහමක් බුදු කෙනෙක් පෙන්වන්නේ ඒක විමසන තරමට තමයි තව මතු වෙන්නේ. අනිත් එක මේ කියන ඒවට අර්ථයක් හිතාගන්නවත් පුළුවන් වෙන්නේ. සමහර කෙනෙකුට මේ ඔය හුවොත් මේ මොනවද කතා කරන්න කියලා නිකන් හිතා ගන්නවත් බැරි මට්ටමක ඉන්නේ. ඉතින් මේ වගේ සාකච්ඡාවකට එන්නත් සෑහෙන ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ හින්දා මේකට ඉතින් ඒ සහභාගී වුණ හැමෝටම සතුටු වෙන්න පුළුවන්. මේවා තේරුණත් නොතේරුණත් මේ තහනම මහා කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මේවා අපේ මේ සාකච්ඡාව පවත්වාගෙන යන්න පහසුකම් සලස්සපු විද්‍යාන් මහත්මයා, අස්තික මහත්මයා, තුලානි මහත්මිය වගේ රෙකෝඩ් කරන උදව් වෙන කමල් මහත්මයා ඉන්නවනේ. ඒ වගේ මේ හැමෝටම විශාල කුසල් සම්භාරයක් අත් වෙනවා. ඉතින් අපි රැස් කරපු පින් මේ අපි හැමෝටම අනුමෝදන් වෙලා ඉක්මනින්ම මේ දහම තේරුම් අරන් සංසාරයෙන් එතෙර වෙන මාර්ගෙට පැමිණෙන්න. ඒ නිරෝධය පිණිස පටිපන්නෝ හෝති කියන ඒ බුද්ධ වචනයට පැමිණෙන්න පුළුවන් මට්ටමකට අපිට මේ සාකච්ඡා පැමිණෙන්න මේ සාකච්ඡාත් ඒවෙන් ලබාගත් කුසලුත් උපනිශ්‍රය වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැම දෙනාටම.
සත් සාදු
දේවා. සිතානන්ත ප්‍රමාණ වාරයක් තින්සි දේවා.